Kamal ne? මොනව හරි අහන්න තියෙනවද? වයින් සාකච්ඡා කරගෙන යන්න. පෙර උදෙන් ටිකක් කතා කළා ඔයගොල්ලෝ ඉන්න කලින් අද ටිකක් මම කලින් ඇවිල්ලා මේ මොනවද කතා කළේ? සිහිය සතිය පිහිටන එකයි මේ සතිය පිහිටන එකයි නුවණ නැත්තම් සම්පජන්නේ කියන එක. එතකොට අපි නිකම්ම සිහිය පිහිටුවාම ඇද්ද නැත්තම් එතන ධර්මයෙන් යෙදෙන්න ඕන ටික. ඒකට සිහිය පිහිටන එක ඕන කෙනෙකුට කිව්වොත් නැත්නම් උත්සාහ කළොත් කරන්න පුළුවන්. ඕන කෙනෙකුට පුළුවන්ම නෙමෙයි. උත්සාහ කරන අයට සිහිය පිහිටන්න පුළුවන්. ඒ කාලෙත් අන්න තීර්ථකයොත් සතිය වැඩුවා. සිහිය පිහිටුවා. හැබැයි වෙනස තියෙන්නේ ඒ දහමක් ඇහුවොත් විතරයි මාර්ගඵල ලබන්න පුළුවන් මේ. නේද? බුදු දහමක් අහලා තේරුම් ගත්ත කෙනාටමයි සිහිය පිහිටන්න පුළුවන් වෙන්නේ. සිහිය පිහිටන්න නෙමෙයි මාර්ගඵල ලබන්න පුළුවන්. ඒ කියන්නේ ආර්ය මාර්ගයේ වැඩෙන්නේ බුදු දහමක් අහලා ඒකත් යෙදිලා පිහිටවන සිහිය. ඒක තමයි මම දකින්නේ සම්පජන්නේ කියන එක. සති සම්පජන්න කියලා වචන දෙකක් තියෙනවා. සතිපට්ඨානෙ නම් දැන් කායනුපස්සනාවේදී ආතාපි සම්පජානෝ සතිමා කියලා වචන තුනක් තියෙනවා. ආතාපි කියන්නේ උත්සාහය. නැත්තම් වීරිය. දැන් සිහිය පිහිටන්න අපිට උත්සාහයක් යොදන්න වෙනවනේ. එතකොට ආතාපි කියන එක තියෙනවා. ඊළඟට සිහිය පිහිටන්නත් ඕන. එතන තව වචනයක් තියෙනවා සම්පජානෝ කියලා. ඒක තමයි අර නුවණ යෙදෙන එක. එතකොට නුවණ යෙදෙන්න නම් දහමක් අහලා තේරුම් ගන්නවා. ඕකම තමයි තව තව වචන වලින් යෝනිසෝ මනසිකාරය කියලා කියන්න පුළුවන් නේද? ඒ කියන්නේ උපදින හැටි හේතු ටික හරියට දකින්න ඕන. ඕකම තමයි එක එක සූත්‍ර වල දැන් ඔය අද මම දීපු පොතේ තුන්වෙනි පොතේ අනිච්ච සංඥා සූත්‍රය ඔක බොහොම පැහැදිලිව විස්තර කරනවා. අනිච්ච සංඥාව වඩන්න කියලා මොනවයිද පංච උපාදානස්කන්ධය. ඒ කියන්නේ රූපේ වේදනාවේ සංඥාවේ සංඛාරේ විඥානේ ඔය පහටම අනිච්ච සංඥාව වඩන්න. එතකොට ඒ අනිච්ච සංඥාව වඩනකොට කෙලෙස් දුරු වෙනවා. කාමරාග, බවරාග ඔය විදිහට ඒ කෙලෙස් ටික විස්තර කරලා මේවා දුරු වෙනවා. පංච උපාදානස්කන්ධේ අනිච්ච සංඥාව වඩනකොට. එතනම බුදුරජාණන් වහන්සේම ප්‍රශ්නයක් අහලා කෙසේ වඩන අනිච්ච සංඥාවෙන්ද මේවා දුරු වෙන්නේ කියලා ඒකට උත්තරේ දෙනවා. ඒකට කෙලින්ම මේ බුද්ධ දේශනාව තියෙනවා. තේකෙදි කියන්නේ රූපයේ අනිච්ච සංඥාව වඩන්නේ කොහොමද කියලා අහලා ඒකේ කරුණු තුනක් බලන්න කියනවා. ඉති රූපං, ඉති රූපස්ස සමුදයෝ, ඉති රූපස්ස අත්තංගම කියලා. ඔන්න ඕක බලන කෙනා රූපයේ අනිච්ච සංඥාව වඩනවා. ඒ වගේම කියනවා වේදනාව ඉති වේදනං, ඉති වේදනස්ස සමුදය, ඉති වේදනස්ස අත්තංගම. ඒක බලන කෙනා වේදනාවේ අනිච්ච සංඥාව වඩනවා. ඒ විදිහට ඒ පහටම කියනවා. එතකොට අනිච්ච සංඥාව කියනකොට ಜಾති තුනක් කියනවා. දැන් රූපේ ගත්තොත් ඉති රූපං, රූපය කියන්නේ මොකද්ද කියන තැනින් පටන් ගන්න. ඉති රූපං. ඊළඟට ඒකේ සමුදය බලන්න ඕන, අත්තංගමය දකින්න. ඒක මන් තේරුම් ගත්තේ ඒ කියන්නේ සමුදය දකිනකොට ඒ සමුදේ යෙදුන් නැත්තම් අරක පිහිටන්නේ නැහැ. අන්න ඒ ගතිය තමයි අත්තංගමය කියන්නේ. අපිට අපි හරියටම සමුදේ දැක්කොත් එතනම නුවණක් එනවා. මේ සමුදේ නැත්තම් ඒක ගැන කතා කරන්නවත් බෑ. දැන් යම් කිසි රූපයක් තියෙනවා නම් දැනට අපි නුවණින් දැක්කොත් ඒකේ සමුදය හරියටම ඒකම පේනවා. ඔය සමුදය නැති වුණා නම් රූපයක් පිහිටන්නේ. ඔයින පිහිටන ගතියමයි අනිත්‍ය. පිහිටන ගතිය නිට්ටය. නේද? රූපයක් තියනවා කියනකොට නිට්ටයයිනේ. තියනවා. එතකොට පිහිටන්න බැරි කමම නිට්ටියේ අනිත් පැත්ත අනිත්‍ය. අනිත්‍ය ගැඹුරින් දකිනවා කියන්නේ පිහිටවන්නම බැහැ. ඒ ගැන කතා කරන්නවත් ඒදී තියනවා කියලා කියන්න බැරි මට්ටම. ඒක දැන් අර අපේ උපමාව ගත්තොත් වතුරට ඉබෙන බල්ල. දැන් බල්ලට වතුරේ බල්ලෙක් පිහිටලා තියෙනවා. නේද? එතකොට ඒකේ සමුදය අපිට පේනවා මේ බල්ලගේ හිත ඇතුලේ තියෙන මුලාව, මෝඩකම ඔය හින්දා තමයි බල්ලෙක්ව පිහිටලා තියෙන්නේ. ඒක දකින්නකොටම පේනවා ඒ සමුදය අපේ ඉදිලා නැහැ. එතකොට අපිට බල්ලෙක් පිහිටන්නෙම නැහැ බාහිරේ. අනේ නොපිහිටන ගතිය දකින්න පුළුවන් නම් ඔතන තමයි ඒ කියන්නේ ගැඹුරටම අනිත්‍ය දැක්ක වෙන්නේ. තව විදිහට කිව්වොත් ඒ රූපයෙන් මිදෙනවා. මුලාවේ ඉද්දි රූපයක් තියෙනවා. බල්ලා මුලාවෙන් ඉන්නකොට උට තව බල්ලෙක් ඉන්නවා වතුරේ. හරියට ඇත්ත ඇති හැටි දකිනකොට එහෙම බල්ලෙක් පිහිටවන්නම බෑ. ඒක නිත්‍ය සංඥාවකට දාන්නම බෑ. නිත්‍ය කරන්න බැරි ගතියමයි අනිත්‍ය කියන්නේ. තව විදිහකට කිව්වොත් පිහිටවන්න බැරි ගතිය. හරි? එතකොට ඒක බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ලෝකේ තියෙන හැම එකටම අනිත්‍ය. يعني රූප කියලා අපි යම් කිසි දෙයක් කියනවා නම් ඕක අනිත්‍යයි. අනිත්‍ය කියන්නේ එහෙම දෙයක්. පිහිටන්නේ තියනවා කියලා කතා කරන්න බැරි මට්ටම.
දැනෙන්නේම තියෙන රූපේ පේනවා
කොහොමද? ඔව්. ඒ ලෝකෙට අයිති මට්ටමේ දැනෙන්නේ තියෙන රූපේ තියෙන හින්දා තමයි පේන්නේ. හරි. අර බල්ලට හිතෙන්නේත් අර බල්ලෙක් ඉන්න හින්දා තමයි පේන්නේ කියලා. ඒක එක දෘෂ්ටියක්. අනිත් පැත්ත තමයි පේන හින්දා තියෙනවා.
ඒ නිසා තියෙනවා.
ඔව්. අපිට පේන්නේ ඒ පේන එකයි සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි නිගමනය කරන ඔය තියෙනවා. ඒක පේන එක හේතු කරගෙන අපි
සිද්ධියම අපි කරනවා
මේ
අවුට ලෝකේ.
ඔව්. හැබැයි ඒකමයි කරන්නේ. හැබැයි අපි අර බල්ලා ඉන්නවා වගේ මුලාවේ ඉන්න හින්දා දැන් බල්ලට තේරෙන්නේ නැහැ නේ මුලා වෙලා කියලා. උිතන්නේ තව බල්ලෙක් ඉන්න හින්දාමයි පේන්නේ. නැත්තම් මේ පේන නිසා තව බල්ලෙක් ඉන්නවමයි. ඒ දෙකම දෘෂ්ටි. එතකොට ඒ දෘෂ්ටියේ ඉන්නකොට ඇත්ත පේන්නේ නැහැ. අපිත් ওই දෘෂ්ටියේ ඉන්නකන් දකින්න දකින්නේම ඒක තියෙන හින්දානේ පේන්නේ. නැත්තම් පේන හින්දා ඒක තියෙනවා. කියන ඒ දෘෂ්ටියටම වැටෙනවා. එතකොට ඔක තමයි පෙන්වන්නේ මේ දෘෂ්ටිගත වෙලා ඉද්දී ඇත්ත පේන්නේ නැහැ. කියන්නේ යථාභූත ඥානේ එන්නේ. එතකොට දැන් අපි රූපයක් ගැන කතා කරන්නෙම දෘෂ්ටියකින්. ලෝකෙට අහුවෙලා තව විදියට කිව්වොත්. ලෝකෙට අයිති දැක්මේදී තමයි රූප තියෙන්නේ. හරි? එතකොට ඒ දෘෂ්ටියෙන් මිදෙන්න වැඩපිළිවෙලක් තමයි මේ බුදුහාමුදුරුව පෙන්වන්නේ. මොකද්ද පෙන්වන්නේ? රූපයේ අනිච්ච සංඥාව වඩන. අනිච්ච සංඥාව කියනකොට අපි මුලින් අහලා තියෙන්නේ ওই තියෙන රූපේ වෙනස් වෙනවා කියලා බලන්නනේ. ඒක නෙමෙයි. පටිච්ච සමුප්පන්න බව නැත්තම් මේකේ සමුදයයි අත්සංගමයයි බලන්න කියලා තමයි ඒ අනිච්ච සංඥාවේ පැහැදිලි කරන්නේ. ඒක හරිම පැහැදිලි ඔය ඒ දේශනාව අනිච්ච සංඥා සූත්‍රය. හොඳ තමයි මම ඔක අර ඒ සාකච්ඡා පොතකට ගැහුවේ. හරිද ඔක හුඟක් අය දන්නේ අහලා නැහැ. දැන් අනිත්‍ය කියලා අපේ තේරුම දෙනවා. වෙනස් වෙලා යනවා හරි නේද? ඊට වඩා ගැඹුරක් මෙතන තියෙනවා. ඒ කියන්නේ මේක අර මුලාවෙන් තමයි ඕගන නිත්‍ය බවක් දීලා තියෙන්නේ, පිහිටවලා තියෙන්නේ. මුලාව නැති වුණොත් පිහිටවන්න බෑ. නිත්‍ය කරන්න බෑ. ඒක නිත්‍ය කරන්න බෑ කියන්නේ ක්ෂණයකටවත් ඒක තියන්න බෑ. ඒක තමයි අනිත්‍ය. අනිත්‍ය ගැඹුරටම දැකීම. මොහතකටවත් පිහිටවන්න බැරි ස්වභාවයක් කියන එක තමයි අනිත්‍ය ගැඹුරින්ම දැක්කහම. එතකොට ඒ කියන්නේ ලෝකෙට අහු වෙන්නෙම නැහැ. අපි ලෝකෙට අහු වෙන්නේ රූප ඔව් සමුදේ යෙදෙනවා නම් හට ගන්නවා. සමුදේ යෙදුන් නැත්තම් හට ගැනීමක් ගැන කතා කරන්නම බෑ. ඒක තමයි Nirodhaya කියන මට්ටම. ඒ චිත්තක්ෂණ කතාව කියන්නේ දැන් මෙහෙමයි. ඔක ඔය අභිධර්මයේ තමයි ඔයක ටික ඉන්නේ. දැන් රූපයි හිතයි වෙන වෙනම කතා කරනවා. ඒතොර හිතක්ක කාලය චිත්තක්ෂණය කියලා තමයි පැහැදිලි කරන්නේ. හරි චිත්තක්ෂණයක්. එතකොට රූප හැදිලා තියෙන රූප කලාප කියලා જાතියක් කතා කරනවනේ. ඉතින් සතර මහා ධාතුවත් වෙන් කරන්න බෑ. එතකොට තියෙන කුඩාම එකට කියනවා රූප කලාපයක් කියලා. ඒක ඔය අභිධර්මයේදී තමයි ඒ කතා කියන්නේ. එතකොට ඒ රූප කලාපෙට ආයුෂක් දෙනවා. ඒකේ හට ගැනීමක් තියෙනවා, පවතින කාලයක් තියෙනවා, විනාශ වෙනවා. ඔව්. එතකොට උත්පාද තితి වංග කියලා වචන තුනකුත් දාලා අභිධර්මයේදී කියනවා. එතකොට ඒකෙදි කියනවා ඒක දැන් කම්පෙයා කරන්නේ හිත පවතින කාලෙත් එක්ක චිත්තක්ෂණ 17ක කාලයක් රූප කලාපයක් තියෙනවා කියනවා. වෙලාවක් හදාගෙන වෙලාව දීලා. හරි.
ඔව්.
ලෞකික මට්ටමේ කතාවක්. ඒක තමයි තේරුම් ගන්න දෙන්නේ. එතකොට මේ අභිධර්මයේ කියන්නේ වරද්දලා විස්තර කිරීම ඔය. මොකද තితి කියන එක ඒකේ උපාද තితి භංග කියලා අභිධර්මයේ කිව්වට සූත්‍රවල හැමතිස්සෙම කියන්නේ උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති කියලා. ඒකත් දැන් උපාද තితి භංග නෙමෙයි. උපාදෝ පඤ්ඤායති. උපතක් පඤ්ඤායති කියන්නේ අපිට නිකන් දැනගන්න පුළුවන්. උපතක් ගැන හිතාගන්න පුළුවන්. අපේ ප්‍රඥාට අහු වෙනවා. හරි පඤ්ඤායති දැනගන්න පුළුවන්. ඒතර උපදීන බව දැනගැනීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට වයෝ පඤ්ඤායති මේක විනාශ වෙන නැති වෙන බව දැනගන්න හැකියාවක් තියෙනවා. ඒකත් පඤ්ඤායති දැනගැනීම. හරි. ඊළඟට තිතස්ස කියන්නේ තితి කියන කාලය තුල. දැන් පාලි වල ඒ අර ව්‍යාකරණ යෙදෙන්නේ එහෙමයි. තితి කියන එක ඇතුලේ තිතස්ස කියන්නේ පවතින කාලය තුල. අඤ්ඤතත්තං පඤ්ඤාය පවතින කාලයක් කියනවා නම් ඒක තුල අඤ්ඤ තත්ත්වවලට මේකපත් වෙනවා කියන එකකුත් දැනගන්න පුළුවන් පඤ්ඤායට. ඔබ තමයි මේ සූත්‍ර දේශනාවල ඉන්නේ. උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති. එතනම පැහැදිලි බුද්ධ දේශනාව. මොකද ඕකත් දැනගන්න ස්වභාවයක්. පවතින ගතිය විනාශ වෙන ගතිය පවතින කාලය තුලත් වෙනස් වෙන අන්‍ය ආකාරයකට පත් වෙන ගතිය. ඒ ටිකත් එළියේ තියෙනවම කියලා නෙමෙයි කියන්නේ. පඤ්ඤායති කියලා ඒක නෙවෙයිවත් වෙන්න පුළුවන්. ඒක ඔක අර අභිධර්මයේ පරිවර්තනය කරනකොට ඔක ටිකක් කඩලා එළියේ යන්න හට ගන්නවා. පවතිනවා නැති වෙනවා. රූපෙට දානවා. නාමයටත් කතා කරනවා. දැන්
ඒක අනිත්‍ය රැක කතා කරනවා නේද? දැන් ඇස ඉපදුනා කියුවාම
හිත දැන් අර සම්මතේදී දැන් උපදිනකොට අපිට ඇහැක් ආවා. ඔක මැරෙනකන් තියෙනවා. ඊළඟට කියන්න හදනවා ওই තියෙන කාලය තුල ඔක වෙනස් වෙනවා.
නෑ ඒක වෙනස් වෙනවා. අපි ඇස පහළ වුණා කියන්නේ.
ඔව්.
ඇස පහ කියන්නේ දැන් රූපයයි ඇසයි සකුලිනාමයයි.
ඔව්.
ලැබුණා.
ඔව්.
ඇස පහළ වුණා කිව්වහම ඒ පහළ වෙච්ච එක ඒ සිතත් විරුද්ධ වෙනවා.
ඔව්. ඔව්.
ඒක උපත්තිති බංග වෙන්නේ නැහැ.
ඔව්. ඕකේ දැන් ඒකේ කතා දෙකක් තියෙනවා. එකක් අර සම්මතේටම ගත්තාම ඇහැක් කියලා දෙයක් තියෙනවා. ඕකේ හට ගැනීමකුත් තියෙනවා. පවතින කාලයක් තියෙනවා. විනාශ වෙන කාලයක් තියෙනවා. ඒ කාලය තුල ඕක වෙනස් වෙනවා. ඊළඟට අපිට ගන්න පුළුවන් ඕක ෂණය තුල දැකීමේ සිද්ධිය තුල ඔව් එතන තමයි ගැඹුර තියෙන්නේ. ඔන්න ඕක තමයි ඇත්තටම ධර්ම බුද්ධ දේශනාව බුදුහාඳුරෝ පෙන්නලා දෙන්නේ. එතකොට මේ ඇහැ කියන එක උපදින්නේ දැකීම සිද්ධිය තුල. ඒක තමයි ඔය පෙර නොතිබීමමයි හටගන්නේ. ඊට කලින් තිබිලා නෙවි. දැකීමේ සිද්ධිය තුලදී හටගන්නවා. ඒ සිද්ධිය ඉවර වෙනකොට ඒක ඉවරයි. ආයේ කතා කරන්නවත් බැහැ. ඉතුරු නැතුවම නිරුද්ධයි. පෙර නොතිබීම හටගන්නවා. ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඔය ධර්මතාවයේ ඇහැටත් පොදුයි, රූපෙටත් පොදුයි, විඥාණයටත් පොදුයි. හරි? මොකද ඔය ಜಾති තුනම ඇහැ කිව්වත්, රූපේ කිව්වත්, විඥාණය කිව්වත් ඕකට කියන වචන සංකතයි පටිච්ච සමුප්පන්න. සංකතයි කියන්නේ හේතුප්‍රත්‍යයෙන් හටගන්නවා. පටිච්ච සමුප්පන්නයි කියනකොට ඊට වඩා ටිකක් ගැඹුරක් තියෙනවා. හේතු යෙදෙනකොටමයි විද්‍යමාන වෙන්නේ. හරි? ඉමස්මින් සති ඉදං හෝති. ඔව් හේතු යෙදෙනකොට විද්‍යමාන වෙනවා. හේතු යෙදෙන්නේ නැත්නම් ඒ කතා කරන්නවත් බැ, නිරුද්ධයි. පටිච්ච සමුප්පන්න ගතියේ නැත්නම් අපි හිතනවනේ ආ හේතු ටික ඉවර වෙලා ඵලයේ තියෙන්න පුළුවන් කියලා. එහෙම සම්බන්ධයක් නෙවෙයි. අර මම ඔය විස්තර කරන්නේ දැන් හාල් වලින් බත් වෙන එක වගේ කතාවක් නෙවෙයි මේ කියන්නේ. එතනත් හේතුඵල තමයි නේද? ඒ වුණාට හාල් තියෙනකොට බත් නැහැ. බත් තියෙනකොට ආන්නේ. ඒක පටිච්ච සමුප්පාදේ නෙවෙයි. හේතුඵල කතාවක් තියෙනවා. පටිච්ච සමුප්පාදේ කියනකොට ඔක කියන ඉමස්මින් සති ඉදං හෝති. මේ හේතු තියෙනකොට ඵලය තියෙනවා. ඊළඟට ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. හේතුව ඉපදුනොත් ඵලයත් ඉපදිනවා. හේතු නැත්තම් ඵලය නැහැ. ඉමස්මින් අසති ඉදං නොහෝති. ඉමස්ස නිරුද්ධා ඉදං නිරුජ්ජති. පටිච්ච සමුප්පාදේ කියන්නේ ඕක. ඒර පටිච්ච සමුප්පාද පොතේ ඕක විස්තර කරනවා පළවෙනි පොතේ. පටිච්ච සමුප්පන්න කියනකොට අර සංකතයි කියනවට වඩා ටිකක් එහාට ගිහින් තියෙනවා. ඒ කියන්නේ ඒ මොහොතේ යෙදෙන. ତරේ ඒකේ අපි තව පැත්තකින් ගත්තොත් කාලපරතරයක් නැහැ. එක ක්ෂණයක් තුල කතාවක් කොයි තියෙන්නේ. ඒ කියන්නේ හේතුව ඉවර වෙලා ඊට පස්සේ කතා කරන ඵලයක් ගැන නෙවෙයි. ඔය දෙකම එකට යෙදිලා තියෙනවා. ඒ පච්චයා කියන එකයි නිරෝධා කියන එකයි ඒ දෙකම ඒ විදිහට. ඒක ඒ අර උපමාව දෙන්නේ නාම රූපයි විඥානයි වලට අර බටමිටි දෙකක් හේතු කරලා තියෙනවා වගේ කියලා. එතකොට අපිට මේ හේතු කරලා තියෙන දෙක එක මොහොතේ කතා කරන්න පුළුවන් මිසක් එකක් නැතුව අනික ගැන කතා කරන්න බෑ. ඒකයි මං කියේ රහාලුයි බතුයි කතාව හරියන්නේ නැහැ. මේකට ගන්න පුළුවන් උපමා තමයි අර පහන් දැල්ලක් පත්තු වෙන එක. එක මොහොතේනේ. මේ පත්තු වෙන ක්ෂණය ගත්තාම නේද? තෙල් දැවීමයි දැල්ල පත්තු වීමයි නැත්නම් ඔක්සිජන් ටික වැයවීම ඔක්කොම එක ක්ෂණයක් තුල. නැත්නම් ආලෝකෙයි දැල්ලයි කියන එක එක ක්ෂණයක්. ඒ දෙකේ කාලපරතරයක් දෙන්න බෑ. හරි? අනේ ඒ ඒක තමයි පටිච්ච සමුප්පන්න කියන්නේ. හේතු යෙදෙන මොහොතේම ඵලය තියෙනවා.
දැල්ල තිබුණොත් ආලෝකෙ තියෙනවා.
ඔව්. ඒ කියන්නේ විද්‍යමාන වෙනවා කියන වචනේ හොඳට ගැලපෙනවා ඒක. දැල්ල තියෙන මොහොතේ ආලෝකෙත් විද්‍යමාන වෙනවා. ඒතර දැල්ල ඉවර වෙලා ආලෝකය හටගත්තා නෙවෙයි. ඒ දෙක ගැනම එක මොහොතේ කතා කරන්න තියෙනවා. ඒකට දීපු උපමා තමයි මේ පහන් දැල්ලේ උපමාව තියෙනවා. ඊළඟට අර හෙව නැල්ල ඇති වෙන උපමාව නේද? හෙව නැල්ල තියෙනකොට ඒකට හේතු කවුරු හරි ඉන්න හරි මොකක් ගහක් හරි තියෙන්න ඕන ආලෝකය දීලා තියෙනවා. ඒ එක ක්ෂණයක හේතු එක ඵලය යෙදිලා තියෙන මොහොත. හේතු තියෙනවා නම් ඵලය තියෙනවා කියන කතාව. එතන මං කියන සංකතයි කියනාට එහාට ගිය තේරුමක් තියෙනවා පටිච්ච සමුප්පන්න. ඒකයි ඔය දැන් ඇහැ කියන එක සංකතයි පටිච්ච සමුප්පන්න. රූපය කියන එකත් සංකතයි පටිච්ච සමුප්පන්නයි. විඥාණය කියන එකත් සංකතයි පටිච්ච සමුප්පන්නයි. හරි? එතකොට ඒකෙම තව තේරුමක් තමයි පෙර නොතිබීම හට ගන්නවා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒ පටිච්ච සමුප්පන්න කතාවේ ඒකත් තියෙනවා. හරි? එතකොට මේ හේතුඵල සම්බන්ධය අන්න මේ විදිහට තේරුම් ගන්න වෙනවා. ඊළඟට මේ ඇහැ කියන එකට අපි ආයේ ආවෝ. තෝය ධර්මතාව ටික දකින්න තියෙනවා. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නවා මේ ඇහැ කියන එක නුවණින් දකින්න ඕන පිරිසිඳ දකින්න කියලා. ඇහැ කියන එකේ ඇත්ත ඇති හැටි නැත්නම් යථාභූත ස්වභාවය ජානම් පස්සං යථාභූතං මහා සලායතන සූත්‍රය කියන්නේ නේද? චක්කුම් බික්කවේ ජානම් පස්සං යථාභූතං. ඊළඟට ඇහෙන් දැනගන්න රූපය ඒකටත් කියනවා ජානම් පස්සං යථාභූතං. ඥානං කියන්නේ දැනගන්න, පස්සං කියන්නේ දකින්න. හරි? ඇත්ත ඇති හැටි යථාභූත. එතකොට එහෙම දැක්කොත් ඒකේ ප්‍රතිඵල ටිකක් කියනවා. මුලින්ම කියනවා ඥානං අපස්සං යථාභූතං වුණොත්. දන්නෙත් නැත්නම් දැක්කෙත් නැත්නම් තත්ත්වේ ඉස්සෙල්ලා විස්තර කරනවා. එතකොට මොකද වෙන්නේ? ඇහැ කියන එක ගැන සතුටු වෙනවා. සාරජ්ජං. ඊළඟට ඒකේ බැඳෙනවා. සංයුත්තං. ඊළඟට ඒකේ සිහි මුලා වෙනවා. හරි? සතුටු වෙනවා, බැඳෙනවා, සිහි මුලා වෙනවා. ඇහැ කියන්නේ. ඇහෙන් දැනගන්න රූපේ සතුටු වෙනවා, බැඳෙනවා, සිහි මුලා වෙනවා. එහෙම වුණහන් වෙන්නේ මොකද්ද? ඒකේ ආස්වාදය අනුව තමයි ඉන්නේ. ආස්වාදානුපස්සී විහෙරති. හරි? එහෙම වුණ ගමන් ඊළඟට කියනවා අන්න පංච උපාදානස්කන්ධ රැස් කරනවා. ආයිතින් පංච උපාදානස්කන්ධ උපචයං ගච්ඡanti. උපචයං කියන්නේ රැස් කරනවා. පංච උපාදානස්කන්ධ රැස් කරනවා. හරි? ඔකේ අනිත් පැත්ත තමයි චක්කුන් නැත්තම් රූපං ඥානං පස්සං යථාභූතං උනොත්. සතුටු වෙන්නේ, බැඳෙන්නේ, සිහි මුලා වෙන්නේ. ඇති හැටි දැක්කොත් ඒකේ සතුටු වෙන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ, සිහි මුලා වෙන්නේ නැහැ. එතකොට ආස්වාදානුපස්සී විහෙරති නිවේයි එතකොට. එතකොට මොකක්ද කියන්නේ? ආදීනවානුපස්සී විහෙරති. ඒකේ ආදීන වෙයි දකින්න. එහෙම වුණහම අර පංච උපාදානස්කන්ධ රැස් කරනවා නෙමෙයි, ඒවා අයින් කරනවා. අපචයං ගච්ඡං. පංච උපාදානස්කන්ධ අපචයං ගච්ඡං. එතකොට කියන්නේ මේ ඇහැ ගැන ඇත්ත ඇති හැටි දැනගන්න දකින්න. රූපය ගැන ඇත්ත ඇති හැටි දැනගන්න දකින්න. විඥානය ගැන ඇත්ත ඇති හැටි දැනගන්න දකින්න. ඒකේ තන කරුණු පහක් කියනවා. ඊළඟට පස්සේ ගැන ඇත්ත ඇති හැටි දැනගන්න දකින්න. පස්සේ නිසා හටගන්න මොනවා හරි වේදනාවක් තියෙනවා නම් ඒකේ ඇත්ත ඇති හැටි දැනගන්න දකින්න. ඥානං පස්සං යථාභූතං. එහෙම කෙනාට කියනවා ඔන්න සම්මාදිට්ඨිය ඇති වුණා කියලා. සස්ස හෝති සම්මාදිට්ඨි. ඒක තමයි මහා සලායතන සූත්‍රයේ හොඳට විස්තර කරන්නේ. එතකොට මේ ඇහැ ගැන, ඇහෙන් දැනගන්න රූපේ ගැන, ඇයි දැනගන්න විඥානය ගැන, ඔය තුනේ එකතු වෙයි කියන පස්සේ ගැන, ඒ පස්සේ නිසා යම් වේදනාවක් එනවා නම් ඒ වේදනාව ගැන. ඇත්ත ඇති හැටි දැනගන්න දකින්න. ඥාන පස්ස යථාභූත. එහෙම කෙනාට සම්මාදිට්ඨිය තියෙනවා. හරි? එතන තමයි මම කිව්වේ දැන් ඇයි සම්මාදිට්ඨිය නැතුවත් සිහිය පිහිටන්න පුළුවන්? සම්මාදිට්ඨිය තියෙන කෙනාටත් සිහිය පිහිටන්න පුළුවන්. හැබැයි මේ දෙකේ වෙනසක් තියෙනවා. සම්මාදිට්ඨිය නැතුව සිහිය පිහිටුවොත් ඒකට කියනවා පූර්ව භාග ප්‍රතිපදාව. මොකද ඒකිනුත් යම් කිසි කෙලෙස් තුනී වීමක් තියෙනවා. සම්මාදිට්ඨිය ඇතුව සිහිය පිහිටුවොත් එතකොට ආර්ය මාර්ගය වැඩෙනවා. ලෝකෝත්තර මාර්ගය වැඩෙනවා. එහෙම කෙනාට මාර්ගඵල පැත්තටයි එයා යන්නේ. හරි? අනිත් එක්කෙනාගේ නිකන් කෙලෙස් යටපත් වීමක් විතරයි පූර්ව භාග ප්‍රතිපදාවයි.
ඒක තියෙන දේක අසුභය වගේ
නැත්නම් එහෙම ගන්න පුළුවන්. මොකද තියෙන දේ කිව්වහන් අපි ලෝකෙට ඇයිති ඉන්ද්‍රස්පියේ ඉන්නේ නේද? දැන් අපි ශරීරය තියෙන දෙයක් විදිහට අරගෙන ඕකේ අසුබය බලන්න පුළුවන්. මේක කෙස්ලොම් නියදත් සම්මස්නහර ඔයෙන් හැදිලා තියෙන්නේ නේද? ඒවා අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ඒ වචන කිව්වට අනිත්‍ය කියන එකේ ඔය ගැඹුර නිවේයි එතන කියන්නේ. කෙස් අනිත්‍යයි කියනකොට අදහස ඉන්නේ ඕක වෙනස් වෙලා යනවා කියලා. නේද? තියෙන දේ වෙනස් වෙනවා. ඇහැ අනිත්‍යයි කිව්වත් අපිට අදහස ඉන්නේ තියෙන ඇහැ වෙනස් වෙලා යනවා. එහෙම බැලීමකුත් තියෙනවා. හැබැයි ඒක පූර්ව භාග ප්‍රතිපදාව. මොකද මේකට අහු වෙලා ඉවරයි. පිළි අරන් ඉවරයි. එතකොට වෙන්නේ ඇහැ කියන එක තියෙනවා කියන එකෙන් පටන් අරන් අනිත් ඒවා බලලා නැහැ කියන එකට එනවා. ඔන්න ඒකත් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඇත කියන එකත් දෘෂ්ටියක්, නැත කියන එකත් දෘෂ්ටියක්. තථාගතයේ ওই දෘෂ්ටි දෙකටම නැමැටි පටිච්ච සමුප්පාදයක් දේශනා කරනවා. නැත කියන එකට අහු වෙන්නෙත් නැහැ, නැත කියන එකට අහු වෙන්නෙත් නැහැ මේ පටිච්ච සමුප්පාදය කියන එක. හරි. ඒ තනයි ඒකේ ගැඹුර
තියෙන්නේ.
ඒ එතන දෙයක් නැත්තම් කියනකොට මෙන්න මෙහෙම ඔතන පොඩි සියුම් කරුණක් තියෙනවා. දැන් මොනවා හරි දෙයක් නෑ කියන්නේ. අපි හිතමු ඇහක් නෑ කියලා කියනවා. දැන් නෑ කියන්නේ ඇහක් තිබිලා තියෙනානේ. අන්න ඒකයි අර නැත යන දෘෂ්ටිය කියන්නේ. හරි. දැන් ඇහක් පිහිටන් නැති ගතිය ඊට වඩා වෙනස්. එතෙන් දෙන්නේ සමුදේ තියෙනකොට තියෙන සමුදේ නැත්තම් නැහැ. අර බල්ලගේ ප්‍රමාව එක හිතන්නකෝ. බල්ලෙක් ඉන්නවා කියලා හිතන්න සමුදේ යෙදෙනකන් ඌට බල්ලෙක් ඉන්නවා. ඒ මට්ටමේදී නෑ කිව්වට හරියන්නේ නැහැ. එතකොට යන්නේ තියෙන බල්ලා නැති කරන්නේ. දැන් බල්ලට කිව්වොත් අර අනිත්‍ය වඩන්න කියලා අර ඉන්න බල්ලා වෙනස් වෙලා යනවා. ඒ ඌ ඉන්නවා කියන එකේ ඉඳන් නෑ කියන එකට තමයි පණි. හොඳටම අනිත් වැඩුවහම බල්ලෙක් නැහැ කියලා කියයි. නේද? අර ඉන්න බල්ලා නැහැ කියනවා. ඒක ඒක නෙමෙයි. දැන් බල්ලෙක් නොපිහිටන ගතිය කියන එක නෙයත්ත තත්ත්වේ. තියනවා කිව්වත් වැරදි, නැහැ කිව්වත් වැරදි. මොකද තියන එකනේ නැහැ කියන්නේ. නේද? එතකොට දෙයක් නැහැ කියන එක නෙවෙයි මේ. දයක් නූපදීන ගතිය නොපිහිටන ගතිය. ඒකයි මේ Nirodha කියන්නේ නූපදීන ගතිය මිස තියෙන දුක නැති කිරීම නෙවෙයි. දුක නූපදීන ගතිය තමයි නිවන කියන්නේ. ඈ. ඔය පටිච්ච සමුප්පාදේ දකින්න ඕනක හොඳට අවබෝධ කරගන්න ඕන. ඒ කියන්නේ ඇත කියන එකටත් වැටෙන්න බෑ, නැත කියන එකටත් වැටෙන්න බෑ කියන එක. ඔව්.
එන බල්ලා ගිනවා බල්ලෙක් එතන නෑ කියලා.
ඔව්. ඒක දෘෂ්ටිය.
ඒක දෘෂ්ටිය.
ඔව්. අනේ ඒකටත් නොයටෙන දර්ශනයක් මෙතන තියෙනවා. ඒක තමයි මේ හේතුඵල නැත්තම් පටිච්ච සමුප්පන්න කියන්නේ. ඒක තන තමයි උත්තරේ ආවනම් හොඳයි. ඔව්. ඔව් දැන් කොටියා එනවා කියන බය තියනකන් විතරයි කොටියා නැහැ කියනකොට සතුටක් එන්නේ. කොටියෙක් පිහිටන්නේ නැත්නම් ඒක
වෙන
කතාවක්. නෑ නොපිහිටන ගතියදී අපිට කොටියෙක් ගැන කතා කරන්න බෑ. ඒක අදාළ නෑ. ඊයේ දෙන්නේ. තර මේ සම්මතෙන් එහාට යෑමක් ඒකයි ලෝකයේ ඉක්මවා යෑමක් කියන්නේ. දැන් තියනවා කියන එකයි නැහැ කියන එකයි දෙකම ලෝකෙටයි තියෙන්නේ. ඒත් ලෝකෙටයි තියෙ දේවල් යෙදෙන්නේ නැහැ ලෝකෝත්තර දර්ශනයේදී. මොකද ලෝකයක් පිහිටන්නේ නැති හින්දා. ඒක යෙදෙන්නේ නැහැ. ඔක තමයි ඔය අනිත්‍ය කියන එකේ ගැඹුර. දැන් නිට්ටය කියන්නේ පිහිටවන ගතිය නිට්ටය. පිහිටන්න බැරි කමමයි අනිත්‍ය කියන්නේ. අපි පිහිටෙව්වට පස්සේ ඒක ගැන මොනවා කතා කළත් ලෝකෙට අහුවෙලා ඉවරයි. එතකොට මේ තියෙන ශරීරය අනිත්‍ය අනිත්‍යයි කිව්වට ඒකේ යර කෙලස් යම් කිසි මට්ටමකට යටපත් වෙයි. ඒ වුණාට ඇත්ත දකින්නේ නැහැ. ඒක ඒක අර නීවරණ යටපත් කරගන්න උදව් වෙනවා මිසක්. ඒකයි පූර්ව භාග ප්‍රතිපදාව කියන්නේ. ඔව් දැන් හේතුව හරියට අඳුර ගැනීම තමයි ඔය සමුදේ දකින්නවා කියන්නේ. ඒකට නුවණක් ඕන. මොකද අපිට හේතු එක එක මට්ටමින් පේන්න පුළුවන්. අපේ ප්‍රඥාවේ මට්ටම අනුව. මම ගත්තේ දැන් අපිට කවුරු හරි බැනලා අපිට තරහ යනවා. දැන් තරහ යෑම වැරද්දක් කරි දුකක් කරි කියලා දකින්න කෙනා ඕකට හේතුව හොයනවනේ. එතකොට කෙනෙකුට පේන්න පුළුවන් අරය බැන්න නිසායි මට තරහ ගියේ. වරදන්නේ ඒකත් හේතුවන්නේ එයා බැන්නේ නැත්තම් තරහා යන්නේ. හැබැයි ඒක එක්තරා මට්ටමක දැකීමක් විතරයි. මොකයි කියන්නේ අර ප්‍රඥා මට්ටම අනුව හේතුව වෙනස් වෙනවා. දැන් එයා ඒ හේතුක දැක්කනම් අර බැනපු එක්කෙනානේ හේතුව ආදීනේ එයාව එලෝලා දානවා. ආයි පැත්ත පලා තෙන්න එපා. හරි. දැන් හේතුව අයින් කළා දැන් බණින්න කෙනෙක් නැහැ තරහා යන්නේ. දැන් මොකද වෙන්නේ වෙන කෙනෙක් බැන්නොත් එහෙනම් එතකොටත් තරහ යනවා. එතකොට පේනවා අර නියම හේතුව නෙමෙයි දැන් අයින් කරලා තියෙන්නේ. බාහිරෙන් හේතුව අයින් කරන්න ගියාට නියම හේතුව අහුවෙන්නේ නැහැ. එතකොට තරහ යන්න හේතුව තියෙන්නේ Taman තුල. ඔව් දැන් ඕක තව ගැඹුරට බැලීමක් තමයි. ආ බැන්නා කියලා දැනගත්තේ කොහොමද? දැනගත්තු හින්දානේ තරහ ගියේ. එතකොට දැන ගැනීම තියෙන්නේ බාහිර එක්කෙනා තුලද Taman තුලද? Taman. එතකොට අපි කොහොමද දැනගත්තේ? මුලින්ම සද්දේ ඇහුණා හින්දා. සද්දේ ඇහුනේ මොකෙන්ද? කනේ. අන්න යනවා දැන් සෝතායතනට. ඒක
තියෙනවා නේද අපිට ඇහෙන්නේ. කියේ බාහිරින්
තියෙන්නේ කිසිය. ඔව්. ඔව්. දැන් හොම ඒක තමයි මම කියේ මේ ප්‍රඥාවේ එක එක ලෙවල්ස් තියෙනවා කියලා. දැන් ඕකේ ඊළඟ මට්ටම තමයි මේ සද්දේ ඇහුණ හින්දානේ තරහ ගියේ. සද්දේ ඇහෙන්න හේතුව කොහෙද තියෙන්නේ? Taman තුලනේ. මේ නා අපිට ඇහෙන කනක් තිබුණා හින්දා තමයි සද්දේ ඇහුනේ. නැත්නම් සද්දේ ඇහෙන්න බෑනේ. කන ඇහුන් නැත්නම් කාටවත් පුළුවන්ද අපිට බණින්? අපේ කන් ඇහෙන්නේ නැත්නම් කිසිම කෙනෙකුට බෑ අපට බණින්න. ඒක තව මට්ටමක්. දැන් කවුරු හරි අපි නොදන්න භාෂාවකින් බණිනවා. අපේ කනත් ඇහෙනවා. අපට තේරෙන්නේ. මොනවද සද්ද ටිකක් ඇහෙනවා විතරයි. දැන් තරහයයිද? දැන් පේනවද ඔය එක එක මට්ටමේ හේතු දැකීම කියලා? ඔක තමයි මේ ප්‍රඥාවේ වෙනස්කම් කියන්නේ. දැන් සද්දෙත් අහන්න පුළුවන් බැනුම් අහන්න නැතු. නොදන්න භාෂාවකින් නෙවෙයි. ඒ භාෂාව හදාගෙන තියෙන්නේ කවුද? අපිනේ භාෂාවක් ඉගෙනගෙන ඕවට තේරුම් දීලා නේද? එතකොට ඒ කලින් ඉගෙනගත්තු එක මේ සද්දෙට දාලා නේද තේරුමක් දෙන්නේ? අතීතේ මෙතෙන්ට දානවා. අතීත දැනුම මෙතෙන්ට දානවා. ඊට පස්සේ අපි තේරුමක් සකස් කරනවා. ඕකට කියනවා බැන්නා කියලා. නේද? එතකොට මේ මොහොතේ ඇහෙන සද්දේ බැනුම තියනවද? නැහැ. අපේ අතීත අත්දැකීම මෙතෙන්ට දැම්මේ නැත්. දාලා සකස් කළේ නැත්තම් බැනුමක් නැහැ. ඒ කවුද බැනුම සකස් කරන්නේ දැන්? අපි නෑ තමම්මයි. තමම්ම හදලා තමම්ම බැනගෙන. ඊට පස්සේ එළිය කෙනාට බඩිනවා එයා තමයි මට බැන්නේ කියලා. වෙනකොට තමම්ම බැනුම සකස් කරලා තමන්ටම බැනගෙන.
අර ඔද්දේ උනකදින්දක්
ඒ මොකද්ද ඉන්නේ? ඔව්. අයත් කලින්
අත්දැකීමක්
නේ. ඔව්. සාපේක්ෂද? දැන් කෙනෙකුට ලුණු මදි එක තව කෙනෙකුට වැඩි වෙන්නත් පුළුවන්. තව කෙනෙකුට ගහන්නට කියයි. එක්කෙනාට වෙනස් වෙලා. ඒතකොට තියෙන தත්ත්වෙ නෙමෙයිනේ ඒක. එක්කෙනාගේ විස්තර කිරීම. ඒතකොට ඒ තමන්ගේ අත්දැකීම අනුව තමන් සකස් කරපු දෙයක් තමයි දැන් කියන්නේ. හරි. ඔය මට්ටමට තමයි ටික ටික අපි ප්‍රඥාව වඩන්න ඕනේ. අපි මුලින්ම ඉන්නේ බාහිරයට බණින මට්ටමේ. ඒක ටිකෙන් ටික ගේන්න ඕන. මේක තමන් තුලයි කියන එක. මේ දුක සකස් කරන්න හේතු ටික තියෙන්නේ තමන් තුලමයි, බාහිරේ නෙවෙයි. ඒතර මේ තමන් තුලයි කියන එක ඔය ආයතන වලින් දකින්න හරි ලේසි. ඒකයි මේ ආයතන හය බලන්න
කියන්නේ.
ඔව්. අපි තේරුම් ගන්න බාහිරයට දැම්මොත් අනිවාර්යෙන් බාහිර රූපේ උපාදානය කරගන්න. ඒකනේ අල්ලගෙන තියෙන්නේ. බාහිර රූපයකට මොනවා හරි අයිටි කියලා කිව්වොත් ඒක උපාදානය කරලා. අර බැන්න හිඳයි මට තරහ ගියේ කියනකොට එයාව උපාදානය කරලා බාහිර රූපේ. තියනවා කියලා අරගෙන එතනින් නවත්තලා නැහැ. අපි හිතෙන් හදපු ටික ඒකට අයිටි කරලා. කෙනෙක් ඉන්නවා කියලා හිතෙන් හදාගෙන අර බැනපු ටිකත් එයාට සම්බන්ධ කරනවා. ඔක තමයි අර නාම රූප ගැට ගන්නවා කියන්නේ. අපේ හිතේ හැදෙන ටික අර එළියේ තියෙන රූපෙට අයිති කරනවා, සම්බන්ධ කරනවා, ගැට ගන්නවා. හරි. එතකොට ඔකේ එක මට්ටමක් තමයි හිතෙන් හැදෙන ටික හිතට අයිති මිසක් බාහිරයට අයිති නැහැ. අන්න මූලිකම නාම රූප වෙන් කිරීම. අපි මොනවා හරි හිතුවා නම් ඒක හිතට අයිති මිසක් බාහිරයට කිසිම සම්බන්ධයක් නැහැ. එතකොට හිතෙන් හදපු ටික නාම කියලා දකින්න එළියේ තියෙන රූපවලට ඒවා ගැට ගහන්න යන්න එපා. ඔය දෙක කඩා ගන්න පුළුවන් නම් එතනින් බාහිර ලෝකෙන් මිදෙන්න පුළුවන්. ඊට පස්සේ නුවණක් එනවා. එතකොට ඔය කෙලෙස් ටික ඔක්කොම මේ තමන් තුලනේ.
එතකොට එතන රූප විදියට
නේද? ඔව්.
හිතෙන්ම හදන ටිකනේ නාම ධර්ම ටික.
ඔව්.
රූප
එතකොට ආයතන වලින් සකස් කරන්නේ නැහැ. නැත් දැනට නිකන් අපි රූප තියනවා කියලා හිතමු. හරි. එළියේ රූප තියනවා. තිබුණට මේ අපි හිතන ඒවට කිසිම සම්බන්ධයක් නැහැ නේද? නේ ඇතුලේ තියෙන නාම වලට එළියේ රූප වල කිසිම සම්බන්ධයක් නැහැ, අදාළත්වයක් නැහැ. ගැට ගන්න බෑ ওই දෙක. හරි. එතකොට අපි දැන් මට බැන්නා කියලා දැන් සද්දෙට තේරුම් දීලා ඔය බණිනවා කියලා හදා ගන්නවනේ. ඒ හදන්නේ හිත ඇතුලේනේ. නේද? ඒකට හිත ඇතුලේ හදපු ටික මේ හිතට ආйти මිසක්. බාහිර කෙනෙකුට ආйти කරන්න බෑනේ බාහිර රූපයකට. තේරුණා? බැන්නා කියලා හිතන්නේ අපි. ඒක සකස් කරන්නේ අපි. ඒ සකස් කිරීම මේ හිත ඇතුලේ සකස් කළා මිසක්. බාහිර රූපෙට ඒක සම්බන්ධයක් නැහැ. දැන් මූලික මට්ටම අපි ওই දෙක එකතු කරනවා. බැන්නා කියලා හිතෙන් හදාගෙන අරය තමයි බැන්නේ. මේ පැත්තේ බැනීම හදලා ඒක අයිති කරනවා එළියට. තේරෙනවද? කියන්නේ හිතෙන් හිතන ටික අපි බාහිර තියෙන රූපයකට අයිති කරනවා. ඒක උතන මුලාවල් ගොඩක් තියෙනවා. එකක් තමයි බාහිර රූපයක් තියෙනවා කියලාත් විශ්වාස කරනවා. හරි. මේ පැත්තේ වේවා හදනවා කියලා එකත් විශ්වාස කරනවා. ඊළඟට ওই දෙක සම්බන්ධ කිරීමකුත් කරනවා. මේ මුලාවල් ගොඩක් තියෙනවා. එතකොට දැනට එළියේ රූප තියෙනවා කියලා හිතාගෙන ඒත් කමක් නැහැ. නාමය මේ පැත්තේ ඒක අර රූපෙට අයිති නැහැ. මම තමයි මේ නාම රූප මූලිකව නාම රූප වෙන් කරන්නේ. ඔය පටන් ගන්න තැනක් විතරයි. ඕක හරිම ඇත්තත් නෙවෙයි. හැබැයි ඇත්ත දකින්න පටන් ගැනීමක් ඔය. නාම රූප වෙන් කිරීම. අන්න ඒකයි. ඕක වෙන් කිරීමේ වාසිය තමයි ඊට පස්සේ අපි බාහිරෙන් හේතු හොයන්න යන්නේ. ඊට පස්සේ මේ හේතු හොයන්නේ තමන් තුලින්. අන්න එදාට තමයි විදර්ශනයේ පටන් ගන්න. එතකොට නුවණක් එනවා ඔය ලෝකේ හදලා තියෙන්නේ තමන් තුලනේ. මේ දුක හදලා තියෙන්නේ තමන් තුලනේ. ඒ බුදුහාමුදුරු ඇයි තමන් තුලින් ලෝකේ දකින්න කිව්වේ කියන එකේ නුවණක් එනවා. හරි. ඒ ඒ නුවණ ඉන්නේ සම්මා දිට්ඨිය තුලින් ධර්මයක් අහලා තේරුම් ගැනීම තුලින් ඒ යම් කිසි මට්ටමක නුවණ දැන් Tamanta මාර්ගයේ උපදිනවා ඊට පස්සේ මොකද එතෙක් එච්චර කල් ඔක්කොම බාහිරෙන් තමයි කරන්න ගියේ බාහිර දේවල් තමයි අනිත්‍ය කරන්න ගියේ බාහිර දේවල් වලින් තමයි සැප හොයන්න ගියේ නේද සැප දුක තියෙන්නේ බාහිර දේවල් වල කියන විශ්වාසෙනේ ලෝකයේ ඉන්නේ මේක දකින්නකොට ඔන්න ඒක කැඩෙනවා ඔය සැපයි දුකයි ඔක්කොම හදාගෙන තියෙන්නේ මේ හිත ඇතුලින්නේ Taman තුලින්නේ කියන එක පේනවා හරි ඒකට තමයි අර ලෝකයේ බඹයක් පමණ ශරීරය තුලින් දකින්න කියලා ඇයි බුදු රජාණන් වහන්සේ දේශනා කළේ කියන එක පේන්නේ එදාට බාහිරෙන් හොයන එක ඔන්න නවතිනවා. ඔක හරියට දැක්කොත්. ඒකයි ඒ නාම රූප වෙන් කිරීම පටන් ගන්න කියන්නේ. හරි. ඒක ඒ මූලික මට්ටම. ඊළඟට අපි දැන් ආයතන ටික බලන්න පුළුවන්. දැන් අර බැනීම හැදුවේ සද්දයක් ඇහිලානේ. සද්දය ඇහෙන එකේ ඇත්ත තත්ත්වය මොකක්ද? එතකොට තමයි ඔන්න ආයතනයක් වෙන් කරගත්තා සෝත ආයතනි. සෝත ආයතනි කියනකොට අපි දන්නවා කණයි ශබ්දෙයි සෝත විඥානයයි. ওই තුන එකතු වුණොත් ඕකට කියනවා පස්සේ කියලා. පස්සේ ඇති වුණොත් පස්සපච්චා වේදනා කියලා එකකුත් තියෙනවා. හරි. එතකොට මේ වේදනාව අපිට සැප වෙන්න පුළුවන්, දුක වෙන්න පුළුවන්, අදුක්කම අසුක. නැද හරිය වෙන්න පුළුවන්. එතකොට කණයි ශබ්දෙයි සෝත විඥානේ ඔය තුන බාරගත්තා නම් ඕකට කියනවා පස්සේ කියලා. ඒ බාර ගැනීම තුල වේදනාව හට ගන්නවා. පස්සපච්චය වේදනාව. හරි. තේරෙනවද? කණයි කණ කියලා දෙයක් තියෙනවා, ශබ්දේ කියලා දෙයක් තියෙනවා, ඕක දැනගන්න විඥානේ කියලා දෙයක් තියෙනවා. ඔන්න ඔය ඒක පිළිගන්න මට්ටමට කියනවා පස්සේ කියලා. තින්නම් සංගති පස්සෝ.
කණයි.
ඔව්. ඒකත් දෘෂ්ටිය. ඒකයි කියන්නේ මේ පස්සේ කියන එකක් දකින්න ඕන, පස්ස සමුදයක් දකින්න ඕන, පස්ස නිරෝධයක් දකින්න ඕන, ඔතනින් සම්මා දිට්ඨිය එනවා කියලා. හරි. මොකද ඒක පිළිගන්නකොට ආයි ලෝකෙට අහුවෙලා. ඇයි? කන මේ පැත්තේ තියෙනවා, ශබ්දේ අර පැත්තේ තියෙනවා, විඥානේ මැද ඉන්නවා. මම තමයි අර මජ්ජේ සූත්‍රය කියන්නේ. කන එකාන්තයක්, ශබ්දේ තවාන්තයක්, විඥානේ මැද. පොදුවේ කිව්වොත් අජ්ජත්තායතන එකාන්තයක්, බහිද්ධායතන තවාන්තයක්, විඥානේ මැද. එතකොට ওই අන්ත දෙක දකින්න. සෝ උභයන්තේ විදිත්වාන. ওই අන්ත දෙක දකින්න. ඊළඟට මැද ඉන්න විඤ්ඤාණෙත් අල්ලගන්න එපා. මජ්ජේ මන්තා නලිප්පති. හරි විඤ්ඤාණෙත් වැරෙන්නත් එපා. අන්න එහෙම කෙනා තණ්හාව ක්ෂය කරන මේ මහා පුරුෂයා කියලා කියනවා. හරි. මජ්ජේ සූත්‍රයේ ওই ටික ඔක්කොම විස්තර කරනවා එක එක විදිහට. එතන මේ අජ්ජත් ආයතනේ, බහිද්ධ ආයතනේ බාරගත්තා කියන්නේ අන්තවලට වැටුණා. කණයි ශබ්දෙයි බාරගත්තා කියන්නේ අනිවාර්යෙන් විඥානේ බාර අරන්නේ නේද? ඒ තුන් දෙනා පිළිගත්තා. ඒතකොට පස්සේට අහු වුණා. පස්සේ බාරගත්තා කියන්නේ ලෝකෙට අහු වුණා. ඒතකොට ඒ තුල තමයි ඔන්න වේදනාව හටගන්නේ. එතකොට අර ලෝකෙට ඇති දෙයින් අපිට වේදනාවක් දෙන්න පුළුවන්. සැපක් හරි දුකක් හරි දෙන්න පුළුවන්. ඒකයි පස්සපච්චය වේදනා. ඒක අර ಜಾති තුනෙන් ඕන වේදනාවක්කට වැටෙනවා. සුඛ වේදනා, දුක්ඛ වේදනා, දුක්ඛම සුඛ වේදනා. ඒකත් ලෝකෙට අයිති බාර ගැනීමක්. මොකද? පස්සපච්චය වේදනා කියන මට්ටමට ගිහිල්ලා. පටිච්ච සමුප්පාදේ සකස් වෙලා දැන්. හරි. ତେର බුදුහාමුදුරුව පෙන්නනවා අර දෘෂ්ටි ගැන කතා කරද්දි 62ක් දෘෂ්ටි ඒ කාලේ තිබුණා. කෙක්කනා කියපු මත ඒවා ඔක්කොම මේ ස්පර්ශය නිසායි. ස්පර්ශය ප්‍රත්‍යයෙන් ওই කතාවක් කියන්නේ. තදපි පස්ස පච්චය. ඕකත් ස්පර්ශය ප්‍රත්‍යයෙන් ඔච්චරයි කියන්නේ. ඒවා ආයේ හරිද වැරදිද මොකුත් නෙමෙයි. ඔය කියන මතෙත් ස්පර්ශය ප්‍රත්‍යයෙන් කියන කතාව. එතකොට 62ටම එහෙම කියන්නේ. ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නන මේ ස්පර්ශය ඇති වෙන හැටි. එතකොට ස්පර්ශයේ මුලා වුණ හින්දායි අර දෘෂ්ටි වලට යන්නේ. ස්පර්ශයත් ඇති හැටි දැක්කොත් ඔන්න ලෝකෝත්තර සම්මා දිට්ඨිය එතන තියෙනවා. පස්සේ මොකද්ද? පස්ස සමුදය මොකද්ද? පස්ස නිරෝධය මොකද්ද කියන එක. දැන් ඒක තේරුම් ගන්න තමයි ඔය ආයතනය පිරිසිඳ දකින්න කියන්නේ. ඥානං පස්සං යථාභූතං. ඇහැ කියන එකේ ඇත්ත ඇති හැටි දකින්න. ඇහෙන් දැනගන්න රූපය කියන එකේ ඇත්ත ඇති හැටි දකින්න. ඒ නිසා පහළ වෙන විඥාණය කියන එකේ ඇත්ත ඇති හැටි දකින්න. ඒ ඇත්ත ඇති හැටි දකින්න උදව් වෙන්න තමයි අපිට කියන්නේ ওই જાති තුනම සංකතයි පටිච්ච සමුප්පන්න. ඇහැ කියන එකත් සංකතයි පටිච්ච සමුප්පන්නයි. රූපය කියන එකත් සංකතයි පටිච්ච සමුප්පන්නයි. විඥානය කියන එකත් සංකතයි පටිච්ච සමුප්පන්නයි. ඒතර අපි මේ ගත්තු අපේ උදාහරණේ අර සද්දේ ඇහිලා කියන එකේ කන කියන එකත් පටිච්ච සමුප්පන්නයි. සද්දේ කියන එකත් පටිච්ච සමුප්පන්නයි. විඥානය කියන එකත් පටිච්ච සමුප්පන්නයි. හරි. ඒකේ දැන් ඔව් ඕකේ එක එක මට්ටමින් තේරුම් ගන්න තියෙනවා. දැන් අපිට ඔය කතාවම කියන්න පුළුවන් ඇහක් තියෙනවා, රූපයක් තියෙනවා, විඤ්ඤාණයක් තියෙනවා. හරි. එහෙම හිතාගෙන ඔය කතාව කියන්න පුළුවන්. ඔව්. ඒක තමයි. හරි. දැන් ඇහක් උපදිනවා, නිරුද්ධ වෙනවා. රූපයක් උපදිනවා, නිරුද්ධ වෙනවා. විඥානයක් උපදිනවා, නිරුද්ධ වෙනවා. ඒ දැනගෙන ඉන්නකම්. ඔක වැරදි කියන්නත් බෑ, හරි කියන්නත් බෑ. එක්තරා මට්ටමක දැකීමක්. ඒක අර ප්‍රඥාව මට්ටම අනුව පේන මට්ටම වෙනස්. හරිම දැන හොයාගෙන යන්න. එක එක විදි දැන් අර සකස් වෙන්නේ කොහෙද?
මනසේමනේ සකස්
කරනවා. දැන් ඇහැ කියන එක
ඒ සකස් නොවන ස්වභාවයක් නේ ඇතුළත තියෙනවා.
දැන් ඇහැ කියනකොට අපිට නිකන් මේ අර භෞතික ඇහැ පැත්තටද ඇඟිල්ල දික් කරන්නේ? එළිය තියෙන රූපේ පැත්තටද ඔය ඇඟිල්ල දික් කරන්නේ? නේද? ඇහැක් හටගත්තා. හටගත්තා කියන ඇහැ කොහෙද තියෙන්නේ? නිකන් මේ පැත්තට යනවා නේද ඇඟිලි? රූපයක් හටගත්තා කියලා අර පැත්තට යනවා නේද ඇඟිලි? විඥානිකුත් හටගත්තා. ඔය මනස ඉතින් කොහෙද දන්නේ නේ? මේ පැත්තටත් අපේ ඇඟිල්ල යනවා. ඒ අර පුරුද්ද තියෙනවා. මම ඔක කියන්න ගියාට. ඒක තමයි ඔය තේරුම් ගන්න ඕනේ. දැන් ඔය ඕකේ තව ගැඹුරක් තමයි. දැන් ඇහැ තියනවා කියලා දැනගත්තේ කොහොමද? කොයි වෙලාවේද? පේන වෙලාව. කන තියනවා කියලා දැනගත්තේ ඇසෙන වෙලාව. ඇසීම නිසා තමයි අපි කනක් තියනවා කියන්නේ. වෙන හේතුවක් නැහැ නේ කනක් තියනවා කියන්නේ.
දැන් හැබැයි මේකව කියන්න ඕම කිව්වට සැහැන්
දෙන්නේ නැහැ. ඒකේ වෙලාව ඒ ස්වභාවය තමයි ඒක සිදුවීම වෙන්නේ නැත්නම් හරි හරිද කියලා මන් දන්නේ නැහැ. ඔක තමන්ට පුළුවන් ඔක හරිද කියලා ගලප ගන්න. ඒක තමයි සම්මාදිට්ඨිය ඇති කර ගන්නවා කියන්නේ. තව කෙනෙක්ගෙන් අහන්න දෙයක් නැහැ. ඒකට තමයි අපි ධර්මය අහලා අර ඒ ජානං මට්ටමේදී තමයි තව කෙනෙක්ගෙන් අහන්න ඕන. පස්සන් වෙනකොට කියන්නේ තමන්ගේ දැක්මක් වෙනවා. ඒකට ඒක තමයි ඇති කරගන්න ඕනේ. වෙන කෙනෙක්ගෙන් අහුවට කමන්නේ. ඒ වුණාට ඊළඟට ඕක තමන්ගේ දැක්මක් වෙන මට්ටමට ගන්න තියෙනවා. එදාට අහන්නේ ඕක හරිද මේකද? ඔව් දැන් අපි එහෙමයි. ඔව් එහෙමද කියලා අපි තේරුම් ගන්න තමයි මේ ධර්මය සාකච්ඡා කරන්නේ. එතකොට මේ කරන වැඩේ නෙමෙයි මේ අපි කතා කරන්නේ. මෙන්න මේකයි ධර්මතාවය. අපි දැනට දකින්නවද නැද්ද කියන එක වෙනම එකක්. එතකොට අපි ධර්මතාවය දැනගත්තොත් අපිට වැඩපිළිවෙලක් තියෙනවා ඒක අවබෝධ වෙනකම් කරන්න. එතකොට මාර්ගයේ උපදවගන්නේ තමයි. ඒක කවුරුවත් කිව්වට කරන එකක් නෙවෙයි. දැන් වෙලා තියෙන්නේ ඔයා අහගන්න හදනේ මොකද්ද කරන්නේ? මොකද්ද කරන්නේ?
ධර්මතාවය කියන්නේ පෙරමත බී හතගෙන නැති වුණා කියන
එකද? ඒක එකක්. එම් බලන්න ඉතින් දැන් මේ සංකතයි පටිච්ච සමුප්පන්නේ ඕ පෙර නැති වීම හට ගන්නවා ඉතුරු නැතුණු යුද්ධ ඔක්කොටම ගැලපෙන්නත් ඕනේ නේද? ඒකයි ධර්මයට ගලපලා බලනවා කියන්නේ. හරි. අපි ධර්මයට ගලපලා බලන්න ඕන මේක. ඒකට එහෙම කියලා තියනවා කියලා
දන්නවනේ.
ඉතින් දැන් අවබෝධයක් ආවම මේක අරකට ගැලපෙනවද කියලා Tamanටම බලන්න පුළුවන්. ඒකට තමයි මේක දැනගන්න ඕන මොකද්ද කියලා. හරි. ඒ දැනගත්තට පස්සේ මාර්ගයේ වැඩන එක තම තමන්ට අයිති දෙයක්. වෙන කෙනෙකුට කියන්න බෑ මෙන්න මේ විදිහට කරන්න කියලා. අද එහෙම කිව්වට ඒක කියන්නේ නැහැ. ඒක කියන්නත් බෑ. කොහොමද කරන්නේ? මෙන්න මේව ස්වභාවයක් කියන එක තමයි අපිට යනන් හොඳයි. දැන් අපි දැන් එතන හොඳ දෙයක් තියෙනවා. අපි මොකක් හරි ගැන බලන්න ඕන ඇයි කියලා කියලා තියෙනවා. ඒකෙන් මිදෙන්න. ඒක දැක්කා කියන එක සම්පූර්ණ වෙන්නේ ඒකෙන් මිදුනහම. දැන් කායනුපස්සනාවෙත් කියනවනේ දැන් කායේ කායනුපස්සී විහෙරති ආතාපි සම්පජානන සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. ඊළඟට ඔය ටික කියලා ඔය හැම එකටම පොදු කතා ටිකක් කියනවා. මේක වැඩුවහම මොකද්ද වෙන්න ඕන? නචකින්චි ලෝකේ උපාදීය. මේ ලෝකේ කිසිම දෙයක් උපාදාන කරන්නේ නැහැ, බාරගන්නේ නැහැ. නචකින්චි ලෝකේ උපාදීය. දැන් හිතන ලෝකේ කියන්නේ එතකොට අපි කායනුපස්සනාව ගත්තොත් කය කියන එක. නැත්තම් රූපය කියන එක. එතකොට මේ කායනුපස්සනාව වැඩිමේ ප්‍රතිඵලය වෙන්න ඕන කිසිම රූපයක් බාරගන්නේ නැති මට්ටමක්. නචකින්චි ලෝකේ උපාදීය. එතකොට දැන් අර ඔවාම කිව්වේ බාහිර රූපෙන් පටන් ගත්තා නම් ඒකේ ප්‍රතිඵලය වෙන්න ඕන ඊ ඔව් බාහිර රූපයක් බාර නොගන්න මට්ටමට ආව නම් අන්න වැඩිම සම්පූර්ණයි. ඒකට. හරි. ඒ වගේම තමයි අභ්‍යන්තර රූපේ ගත්තොත් ඇහැ කියන එක හරි කන හරි කියන එක ගත්තොත් ඒකත් බාර නොගන්න මට්ටමකට හිත වැඩිම තමයි ඒකේ පිරිසිඳ දැකීම. ඥානම් පස්සන් යථා භූතං කියන එකේ පහටම කියනවනේ ඇහැ කියන එකට රූපෙට විඥානෙට පස්සයට වේදනාවට. එතකොට ඔය හැම එකේම බලන එකේ තේරුම තමයි ඒක ආයේ අත අරිනවා කියන එක. ඒක ආයේ අර බාර නොගන්න මට්ටමක් නොපිහිටන මට්ටමක් නැවත නූපදින මට්ටමක් වගේ කියන එක තමයි මම අදහස් කරන්නේ. ඒකම තමයි සර්. ඔව්. එතකොට එතන පොඩි වෙනසක් තියෙනවා. තියෙන දේ නැති වෙනවා එකිනුත් එහාට ගිය තැන. මුලින් Nirodhe දකින්න පුළුවන් හටගත්ත නැති වුණා. මේකේ ප්‍රතිඵලය වෙන්න ඕන නොහට ගන්න මට්ටම. එදාට තමයි ඒකේ අහු නොවන මට්ටම කියන්නේ. ඒ කියන්නේ ලෝකෝත්තර දර්ශනය වෙන්නේ. හරි. මේක බාහිර රූපෙන් ඒක හිතා ගන්න පුළුවන්. එතකොට දැන් අපි බාහිර රූපේ අනිත්‍ය අනිත්‍යයි ඔක හට ගන්නවා නිරෝධ වෙනවා කියන එකෙන් එහාට යෑමක් එතන තියෙනවා. ඒකට අහු නොවන මට්ටම. ඒ ඔය කතාවමයි අනිත්‍යයට. අභ්‍යන්තර රූපයට. විඥාණයටත් ඕකමයි. එතකොට තමයි අර මෙදත් ඇවරෙන්නේ නැහැ කියන එක. ඔක තමයි දැන් ගැඹුරින්ම හිතුවොත්. හැබැයි එතෙන්ට මෙහා පිට දේවල් ටිකක් කරන්න තියෙන අර කිව්වා වගේ හටගත්ත නැති වෙනවා කියලා දකින්න ඒක පුළුවන්. මේක හටගත්ත ඒක නිරෝධ වුණා. තව එකක් හටගත්ත ඒක නිරෝධ වුණා. හරි. හැබැයි මතක තියාගන්න අර කෙලවර අර වගේ තැනක් කියන නුවණ ඇති කරගන්න. එතකොට ඕක දැන් තව ටිකක් අපට විස්තර කරන්න පුළුවන්. දැන් මම අහගෙන ආවේ දැන් කණක් තියනවා කියලා දැනගත්තේ කොහොමද? කොයි මොහොතේද? ඇහක් තියෙනවා කියලා දැනගත්තේ කොයි මොහොතේද? දැකීම වෙන නිසානේ ඇහක් තියෙනවා කියලා දැනගත්තේ. ඇහෙන නිසානේ කනක් තියෙනවා කියලා දැනගත්තේ. නේද? දැන් ඕකෙත් මුලින්ම එන්නේ අපිට කන මේ පැත්තේ තියෙනවා, ශබ්දය අර පැත්තේ තියෙනවා. සෝත විඥාණයෙන් ඔය එළියේ තියෙන ශබ්ද වලින් එකක් අහන්න සකස් කරලා දුන්නා. එතකොට ඒ සද්දේ එළියේ තියෙනවා. ඒක අහන්න කන මේ පැත්තේ තියෙනවා. දැනගන්න විඥානෙත් හටගෙන තියෙනවා. ඈ? බාහිරේ තියෙනවා නෙමෙයි. අන්න ඒක තව නුවණක්. ඔය සද්දේ එළියේද තියෙන්නේ? අපි සද්ද ගොඩෙන් එකක් ඇහුවා කියලා කනේ සද්ද ගොඩක් වදිනවනේ. අපිට එක සද්දයයිනේ එක මොහොතක ඇහෙන්නේ. ඒ ඇහෙන සද්දේ එළියේ තියෙන එකක්ද? කියනවන්න ඒ තව මට්ටමක්. හරි. ඔතන නුවණක් එන්න ඕන. සද්දේ උපද්දන්නේ කණෙන්. සද්දේ උපද්දන්නේ කණෙන් මිසක් එළියේ තියෙන සද්දයක් වදිනව නෙවෙයි. ඒක හරියට දැන් අපි රේඩියෝ එක දැම්මොත් සද්ද ඇහෙනවා. රේඩියෝ එක දැම්මේ නැත්නම් සද්ද ඇහෙන්නේ නැහැ. ඒ වගේ. රේඩියෝ එක වගේ තමයි කණ. කන කියන උපකරණ. එතකොට මේ උපකරණයේ හැකියාවක් තමයි ශබ්ද උපද්දන එක. ඒක පුළුවන්ද කියලා හොයාගන්න තමයි මේ යන්නේ. ඒක අත ඔව් ඒක හොඳට පැහැදිලි කරගන්න ඕනේ. එතකොට කනේ වදින්නේ මේ තරංග ගතියක් මිසක් සද්ද නෙමෙයි. ඒකට අපි ශබ්ද තරංග කියලානේ කියන්නේ. ඒ තරංගේ සද්දයක් නෙමෙයි. හරි. දැන් රේඩියෝ එකේ වදින්නේ තරංග මිසක් සද්ද නෙමෙයි. නේද? අපි ඒ තරංගෙට සද්ද කියන්නේ නැහැ. සද්ද තරංග කියලා පොදුවේ කිව්වට තරංගය කියන එකයි සද්ද කියන එකයි දෙකක්. සද්දේ උපදින්නේ රේඩියෝ එකේ. ඒ වගේ තේරුම් ගන්න දැන් අපි අහපු සද්දේ ඉපැද්දුවේ කන කියන උපකරණය. එතකොට එළිය ආපු සද්දේ නෙමෙයි. කනෙන් මේ දැනගන්නේ කියලා. හරි. එතන නුවණක් එනවා බාහිරෙන් එන එකක් නෙමෙයි මේ දැනගන්නේ. ආයතනෙ උපද්දලා දෙන දෙයක් තමයි මේ දැනගන්නේ. තේරුණාද? ඒක ටිකක් ගැඹුරින් හිතන්න ඕනේ. එහෙම තමයි අපිට ලෝකෙට අයිති දැක්ම. දැන් ටික ටික අපි දැනගත්තේ බාහිර තියෙන දේද? නැත්තම් ආයතනෙන් උපද්දපු දේද?
ආයතනෙන් සද්දේ උපදිනාට සද්දේ ඉපදින්න
හේතුව මොනවා හරි එන්න ඕන.
හේතුවක්
තියෙනවා. හේතුවට තමයි අපි අහුවෙලා ඉන්නේ. දැන් අපි දැනගත්තේ හේතුවද ඵලයද කියලා හොඳට බලන්න ඕන. අපි ඵලය දැකලා හේතුව ගැන හිතා ගන්නවා. නේද?
සද්දයක් ඇහුණාම
ඔව් ඇහුණාම
අපි ඵලය තමයි හේතුව කියලා.
ගොඩක්. ඔව් ඒක එක පැත්තකින් කැඩෙන්න ඕන. ඔය සද්දේ නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ.
ඔව්.
ඊළඟට තව ඊළඟට අපි අහුවෙනවා ඔය සද්දේ ඇහෙන්න මේ එළියෙන් මොකක් හරි එන්න ඕනේ කියලා ආයි හේතුව අල්ලා ගන්නවා. දැන් උතර ඒ පැත්තෙන් තව එහෙම තමයි ඔක එක එක මට්ටමට යන්න තියෙනවා. ඔව් දැන් හීනෙන් දැක්ක ඒව නම් තනිකරම හිතෙන් හදලාම නේද දැකලා තියෙන්නේ අත්දැකලා
තියෙන්නේ. දැන් ඇහෙන් බලනකොට සර් වර්ණ කියන්නේ මේ වර්ණ සතහන බාහිර තියෙන එකක් නෙමෙයි.
ඔව තමයි. දැන් වර්ණය කියන එක එළියේ තියෙන එකක් නෙවෙයි කියන එක පැහැදිලිද? ඇහැ උපද්දලා දීපු වර්ණය තමයි මේ දැකලා තියෙන්නේ. අපි රතු පාට, නිල් පාට, අරව මේවා කියන එක එළියේ ওই ගස් වලට අයිති එකක් නෙවෙයි. අපි මූලින්ම ඉන්නේ එළියේ තියෙනවා කියලා. දැන් ඒක කඩා ගන්න ඕනේ ඇහෙන් උපද්දපු එකයි මේ දැකලා තියෙන්නේ. හරි. ඊළඟට දැන් ඕකක් දකින්න කොට එන එකක් තමයි හරියම. ඇහෙන් උපද්දපු එක තමයි දැක්කේ. ඒ වුණාට ඕක උපද්දන්න මොකද්ද ඕ ස්වභාවයක් එළියෙන් ඇවිල්ලා තියෙනවනේ කියලා ආයෙ එළිය අල්ල ගන්නවා. අව හරි සියුම් අපි ලෝකෙට අහුවේ නැහැ. ඔය ඉතින් ඔතන තියෙන්නේ තියනවා කියන එක මත තමයි නෑ කියන එකට. දෙකම දෘෂ්ටි. දැන් ආයේ එන්න හදන්නේ එළියේ යම් කිසි දෙයක් එළියෙන් ඇවිල්ලා තියෙනවා. ඒ තියෙනවා කියන එක මත තමයි නෑ හරි තියෙනවා හරි එකට යන්නේ. දැන් මෙතන වැඩේ තියෙන්නේ ওই දෙකම අපට අදාළ නෑ. අපට දැනගන්න විදිහක් නෑ. තේරුණා? මෙතන හොයන්නේ අපි දැනගත්තේ මොකද්ද? අපිට දැනගන්න පුළුවන් මොකද්ද?
එතරි සර්ගේ කොල් පාටයි
වෙනස් වෙනවා. ඔය තමන්ගේ ඇහෙන සකස් කරපු එකනේ දැකලා තියෙන්නේ. ඇහි හැකියාව මත ඒක සකස්
කරනවා.
ඒ එයාගේ මට්ටමට එයාට මොකක් හරි හදලා කළු සුදු වෙන්න පුළුවන්. අන්න ඔතෙන්ට තමයි එන්න ඕන. ඒ වුණාට අපි හොයන්න යන්නේ එළියේ. ඔතෙන් තමයි වරද්දගත්තේ. ඕක තමයි මූලික දේ මේ ලෝකේ තමන් තුලින් දකින්න කියන එක.
හැබැයි වෙනවා දැන් අර
ඔව් ඉතින් ඔව් දැන් ආයතනෙත් පිහිටන ආයතන જાති දෙකක් තියෙනවානේ අභ්‍යන්තර ආයතනයි බාහිර ආයතන ඇහැයි ඇහෙන් දැනගන්න දේ අපි මුලින්ම ඉන්නේ දැනගන්න දේ එළිය කියලා දැන් ඉස්සෙල්ලා කඩන්න ඕන දැනගන්න දේ එළිය නෙවෙයි ඒ දෘෂ්ටිය නෙමෙයි දැන් දෘෂ්ටිය තියෙනවායි දෘෂ්ටිය නැහැ කියප ගමන් මුකුත් හටගන්නේ දෘෂ්ටිය ගැන නෙමෙයි දැන් දෘෂ්ටියෙන් හදාගන්න දේ දෘෂ්ටියෙන් මොනවා හරි දෙයක් ගැන හිතනවනේ හරි ඒ දේ පිහිටන එකයි නැහැ කියන එකයි දෙකම දෘෂ්ටියටයි තියෙන්නේ හැබැයි දෘෂ්ටිය නැහැ කියන්නේ ඇත්ත දෙයක් එතෙන් ටයිම් එන්න හදන. අරමත ටික ඔක්කොම දෘෂ්ටියේ පිහිටගෙන ආපුවේ. තියනව හරි නැහැ හරි. එතකොට මෙතන ගැඹුර තමයි ඔතන උපද්දපු දේ තමයි මේ දැකලා
තියෙන්නේ.
ඔක ගැන චුට්ටක් හිතනවද මට මේ විනාඩි 5ක් දෙන්න පොඩ්ඩක් හදිස්සි කෝල් එකක්